ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
අපි ඔස්ට්‍රේලියානුවාසී ශ්‍රී ලාංකිකයන් විදිහට පසුගිය කාලවකවානුවේදී බොහෝ අවධානයෙන් සිටිය අප මවුබිම ශ්‍රී ලංකාව පිළිබඳව ශ්‍රී ලංකාව ඇති වුණු අරගලයක් එක්ක. තාරුණ්‍ය අරගලයක් ඇති වුණා, ටිකක් මේක විශේෂිත අරගලයක් බවට පත් වුණා මුල් කාලවකවානුවේදී සාමකාමී අරගලයක් විදිහට. පසුව එහි අරමුණු යම් යම් ආකාරයකින් වෙනස් වෙලා වෙනස් අන්තකරා යනවත් අපි දුටුවා. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය පටන් ගත්තා යහපත් දෑයක්, දූෂණයෙන් තොර පාලනයක්, සිස්ටම් චේන්ජ් එකක්, එහෙමත් නැත්නම් ක්‍රමයේ වෙනසක් ඉල්ලමින් යම් කිසි ආකාරයකට සිදු කරපු හඬ නැගීමක්. හැබැයි මේ සියලුම හඬ නැගීම් අතරතුරේදී පාරට බැහැලා උද්ඝෝෂණය කරමින් සටන් පාඨ කියමින් සිදු කරන අරගල අතරේ ශ්‍රී ලංකාවේ සිස්ටම් චේන්ජ් එකක් සිදු කරන්න, ක්‍රමයේ වෙනසක් සිදු කරන්න, විශේෂයෙන්ම ආකල්පමය වෙනසක් සිදු කරන්න නිහඬවම කටයුතු කරපු පුද්ගලයන් විශාල සංඛ්‍යාවකුත් සිටිනවා. අපි ඒ පිළිබඳවත් අමතක නොකළ යුතුයි. අපිට දැන් අවස්ථාවක් හමු වෙනවා එවැනි වූ ආකාරයට විශේෂයෙන්ම මේ කෘෂිකර්මය පදනම් කරගනිමින්, ඒ වගේම ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය ඉලක්ක කරගනිමින් ආකල්පමය වෙනස්කමක් සහිතව ඔවුන්ව රැකින යාමට උත්සාහ දරමින් උමන්දාව කියන මේ විශේෂිත බෞද්ධ මධ්‍යස්ථානය සහ භූමිය ආරම්භ කරමින් ඒ හරහා තාරුණ්‍ය වෙනස් මගකට යොමු කරන්නට උත්සාහ දරන ස්වාමින් වහන්සේ සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ මෙල්බන්වරදී අපිට හමු වෙනවා. ඉතින් අපි උන්වහන්සේට ආරාධනා කරනවා අපගේ මැදිරියට පැමිණෙන්නට කියලා. විශේෂයෙන්ම උන්වහන්සේ මේ උත්සාහ දරන ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ ආකල්පමය වෙනසක් සිදු කරන්නට දරන උත්සාහය පිළිබඳව අපේ ජනතාව දැනුවත් කරන්න කියලා. ඉතින් උන්වහන්සේ දැන් අපගේ මෙල්බන් මැදිරි සංකීර්ණයේ වැඩම කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි හැම දිනාටම.
අපි ඔබ වහන්සේ බොහොම ගෞරවපූර්වකව SBS සිංහල සේවයට පිළිගන්නවා. මං ස්වාමින් වහන්සේ දැන් පසුගිය කාලවකවානයේදී ඔබ වහන්සේ පිළිබඳව බොහෝ ලෙසින් කතා බහ වුණා විවිධ ස්වරූපයෙන්. ඔබ වහන්සේ ටිකක් ආන්දෝලනාත්මක, ඒ වගේම ඇතැම් වෙලාවට ඍජු අදහස් ප්‍රකාශ කරන ස්වාමින් වහන්සේ නමක් විදිහට ජනතාව අතර විවිධ ස්වරූපයෙන් සහ බෞද්ධ දර්ශනය පිළිබඳව වෙනස්ම මානයකට ජනතාව යොමු කරමින් සිටි ඔබ වහන්සේ පසුව උමන්දාව කියන මේ බෞද්ධ විශ්ව ගම්මානය හරහා වෙනස්ම ආකාරයකට අපේ ශ්‍රී ලාංකික ජනයාට සම්බන්ධ ස්වාමීන් වහන්ස අපිට මුලින්ම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේ උමන්දාව කියන සංකල්පය වහන්සේ තුළ ඇතිවෙන්නේ කොයි වගේ කරුණක් මූලික කරගෙනද කියලා?
ඔව්, බුද්ධාගම කියලා කියන්නේ මේ පොතපතකට සීමා වෙච්ච ඉගැන්වීමක් නෙවෙයි. ඒක ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච ජීවන දහමක්. නමුත් පහුගිය අවුරුදු 500,000 කාලය ඇතුළත ඒක පොත්පත් ගොඩකට ලියවිල්ලක් වුණා. මිනිස්සු බණ කියවන්න පටන් ගත්තා. මිනිස්සු බණ අහන්න පටන් ගත්තා. හැබැයි බණවල තියෙනව කරන්න පටන් ගත්තේ නැහැ. ඕනම ආගමක් හරි ඕනම පරණ දේවල් ඔළුවේ හිර කරගත්තා මිනිස්සු අලුත් වෙන්නේ නැහැ. මිනිස්සු අලුත් කරන්නේ කොහොමද කියන එක අපි ක්‍රමවේද හෙව්වා. ඉතින් ඒකට අපි යොදාගත්ත ක්‍රම කීපයක් තිබ්බා. මං හිතන්නේ සාර්ථකම ක්‍රමය තමයි දැනට අපි උමන්දාව හරහා යොදලා තියෙන ක්‍රමවේදය. කුෂිකර්මය, ආධ්‍යාත්මය, මේ දෙක එකට සම්බන්ධ කරා. ඒ කියන්නේ ආධ්‍යාත්මීය ජීවිතය කුෂිකර්මය බොහොම ළඟින් යනවා. දැන් ගෞතම බුදුහාඳුරන්ගේ සූත්‍ර දේශනා අරගෙන බැලුවාම ඒ සූත්‍රවල ගොඩක් කුෂිකර්මය ගැන තියෙනවා. ඊට පස්සේ මේ අපි පෙරවගෙන සිවුර බැලුවාම මේකේ තියෙන මගද කුඹරක සලකුණු. මගද කුඹරක් විදිහට හදලා තියෙනවා.
නියර සලකුණු
සහිත. නියර සලකුණු කළා තියෙන්නේ. බුද්ධාගමයි කුෂිකර්මය වෙන් කරන්න බෑ. වෙන් කරොත් දෙකම ඉවරයි. ඉතින් අපි මේව වෙන් කරගත්තා. ඒ නිසා තමයි අපි ලොකු ජාතියක් වශයෙන් පරිහානියට පත් වුණා. මිනිස්සුන්ගේ ආර්ථික දියුණුව බිඳ වැටලා ආගමක් ගෙනියන්න බැහැනේ. ආගමක් පවත්වගෙන යන නම් ආර්ථික දියුණුවකුත් එක්ක අවශ්‍යයි. මේවට උත්තර මොකද්ද? බුදු සමය තුලින් අපට බැරිද නූතනයේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න? ඒවා පරාණ විදියටම කියවන්න ඕනද? ඒවා අලුත් කෝණවලින් දකින්න බැරිද? ඒතර අපි මේක අලුත් කෝණයකින් දකින්න උත්සාහ කළා. ඒකේ ප්‍රතිඵලයක් තමයි උමන්දාව.
ස්වාමීන් වහන්සේ ඇයි මේකට උමන්දාව කියන නම තැබුවේ?
උමන්දාව කියන්නේ උම්මග්ග ජාතකය අපි හැමෝම අහලා තියෙනවා. මහෞෂද පණ්ඩිතයන් පිළිබඳ කතාව.
එහෙමයි.
තේරවාදී බෞද්ධ දර්ශනයේහි ප්‍රඥාව ගැන පැහැදිලි කරන ජාතක කතාව. උමන්දාවට ගද්‍යයක් ලිව්වා, ගද්‍ය කාව්‍යයක් ලිව්වා කුරුණෑගල යුගයේදී. ඒ පොතේ නම උමන්දාව. උම්මග්ග ජාතකයට ලියපු ගද්‍ය කාව්‍යයට දාපු ඒ කතෘවරයා දාපු පොතේ නම තමයි උමන්දාව. එතකොට උමන්දාව කියන්නේ මොකද්ද? උම්මග්ග ජාතකය. ඉතින් මේකට අපි පොඩි ස්ලෝගන් එකක් දැම්මා යටින්, පොඩි ලියවිල්ලක් දැම්මා, ප්‍රඥාවන්තයින්ගේ අභය භූමිය. දැන් අපි අලුතෙන්ම පාවිච්චි කරන්නේ සත්‍ය ගවේෂකයන් උදෙසා ඉදි කළ හරිත විශ්වවිද්‍යාලය. මේක හරිත විශ්වවිද්‍යාලයක්. කෘෂිකර්මය, සබදාහම, ජන ජීවිතය, ආධ්‍යාත්මය, ධර්මය, මේක සියලු ජාතීන්ටයි අපි හැදුවේ. හැම ජාතික මිනිස්සු එන තැනක්. ලක්ෂ ගානක සාමාන්‍යයෙන් ප්‍රධාන පෝය දවසකට ලක්ෂ 10කට ආසන්න පිරිසක් කිඟුමන්දාව පිරී යනවා. විශාල ජනගඟක්. දිනපතාම මන්දාවට සෙනගෙනවා. සඳුදා දවසේ වහලා තියෙන ඉතුරු දවස් 6ෙම සෙනඟ පැමිණෙනවා. ඒ නිසා මම කල්පනා කළේ අපි අවුරුදු 2000 ගණනක් තිස්සේ කෘෂිකර්මය මුල් කරගත්ත ජන කොට්ටාසයක් ලංකාවේ ජීවත් වෙන්නේ, මෙතනින් අපි නැගිටින්න ඕන. හැබැයි කෘෂිකර්මය ප්‍රාථමික නිෂ්පාදනයකට සීමා නොකර එය ද්විතීක තෘතීක නිෂ්පාදන දක්වාගෙන යන්න ඕන. ඒකට තමයි උමන්දාව හැදුවේ. වැඩේ සාර්ථකයි.
ඇත්තටම දැන් මේ තරුණ ජන ජීවිතය පිළිබඳව මම ඔබ වහන්සේගේ ආකල්පය ගැන ටිකක් දැනගන්න කැමතියි. ශ්‍රී ලංකාවේ පසුගිය කාලවකවානුවේදී මම අර කලින් සඳහන් කළා වගේ අරගලයත් එක්ක අලුත්ම ආකල්ප ගොන්නක් අපි දුටුවා. يعني අපි හිතාගෙන හිටියේ තරුණ පරපුර නෙමෙයි ඉන්නේ කියන ආකල්පය ජනතාව අතරට ගියා. හැබැයි ඔබ වහන්සේ දකින්න තරුණේ මොකද ලංකාවේ?
ඇත්තටම මම කියන්නේ තරුණේ හැමතිස්සම විප්ලවකාරී වෙන්න ඕන. තරුණේ අරගල කරන්න ඕන. අලුත් දේවල් ගවේෂණය කරන්න ඕන. නව අදහස් අවශ්‍යයි, විප්ලවවාදී අදහස් අවශ්‍යයි. හැබැයි රට ජාතිය අරාජික කරන, බිඳවට්ටන, ආර්ථිකය කඩාවට්ටන, මිනිස්සු මන්දෝත්සාහී කරන, ජාතියක් කම්මැලි කරන දේවල් වලට අපි විරුද්ධයි. ඒ නිසා අපි පටන් ගත්තා කෘෂි අරගලයක්. ඇත්තටම ඉතින් අරගලේ කරන්න ඕන තමන්ගේ මෙට්ටේ හදාගන්න බැරි එවුන් තමන්ගේ ඇඳ හදාගන්නවත් දන්නේ නැති මිනිස්සු කොහොමද රටක් හදන්නේ?
තමන් තුළින්
පටන්. ඉතින් බුද්ධාගමේ දර්ශනය ඒකනේ. මාතුලින් ගොඩනගා ගන්න ඕන. මමයි නිවැරදි වෙන්න ඕන. මම ලෝකේ නිවැරදි කරන්න යන්න අවශ්‍ය නැහැනේ. ලෝකේ මිනිස්සු කොහොමත් ඒගොල්ලන්ට ඕන විදිහට ඉන්නේ. අපි නිවැරදි වුණා නම් එතකොට ලෝකේ නිවැරදි වෙනවා. ඒ නිසා අපි පටන් ගත්ත අරගලය තමයි තමා නිවැරදි වීම තුළ ගොඩනගෙන කුසි අරගලය. ඒක වටේ විශාල තරුණ පිරිසක් එකතු වුණා. ඉතින් අපිත් කරන්නේ අරගලය. මොකද්ද අපි කරන අරගලය? ජනතාව තුළ නව අදහස් රෝපණය කරනවා. හැබැයි අපි කරන අරගලෙ පොඩි වෙනසක් තියෙනවා. ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵල නැති දෙයකට මම කැමති නැහැ.
දැන් එතකොට ඔබ වහන්සේ සම්බන්ධ කරගන්නා වූ තාරුණ්‍ය උමන්දාවට ඔබ වහන්සේ දකින වෙනස මොකක්ද? ඒ උමන්දාවෙන් ඔවුන් ඉගෙන ගන්න දේවල් මොනවද? එතනින් එළියට එනකොට ඔවුන් මොන වගේ පිරිස්ද? පසු විමසුමක් සිදු වෙනවද ඒ සම්බන්ධයෙන්?
අනිවාර්යයෙන්ම අපිට උනේ ප්‍රශ්නය අපේ රටේ ආණ්ඩුවලින් කිසිම ආණ්ඩුවකින් රටේ කර්මාන්ත සංවර්ධනයේ ලොකු සහයක් දුන්නේ නැහැ. ණය දීපුවක නිකලේ පිටරටවල් වලින් ණයට අරගෙන වැඩි මිලට තෙල් එළියෙන් ගෙනල්ලා ඒ තෙල් අර ණය වලින් සල්ලි ගෙවලා අඩු මිලට රට ඇතුළේ විකුණනවා. ඉතින් උතෝර ඕන මිනිස්සෙකුට පේන මොලේ තියෙන මිනිස්සෙකුට මේක වැඩිදුර දුවන්න බෑ කියලා. කිසිම වෙලාවක රටේ කර්මාන්ත දියුණු කරන, තාක්ෂණයේ දියුණු කරන්න, අධ්‍යාපනයේ ඵලදායිතාවය වැඩි කරන්න, අධ්‍යාපනයේ ඵලදායිතාවයක් තියෙන්න ඕන. දැන් ළමයා අර විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට යා රස්සාවක් තියෙන්න ඕන. සමල්ලාට ගුරුවරයා විශ්වවිද්‍යාලයේගෙන තියෙන බෞද්ධ දර්ශනය ඉස්කෝලේ ගිහ ලුගන්නන්නේ සාරම්භ ක්‍රීඩා. එතකොට මොකද්ද මේ පටලැවිල්ල? මේ වගේ නොගැලපෙන තැන් දාස් ගණනක්, ලක්ෂ ගණනක් තිබුණා. මේවා මං කියන්නේ එක රජයකින් කරන අපි හැමෝටම දොස් කියේ ඉන්නවට වඩා හොඳ නැද්ද අපිට පුළුවන් දේ කරන එක? ඒකදී අපි තරුණ පිරිස එකතු කරගත්තා. අපිට අවශ්‍ය වුණා රටේ කුෂි විප්ලවයක්, කර්මාන්ත විප්ලවයක්, විශේෂයෙන් නව අදහස් ඔලුවට දාන්න. අපිට අලුත් අදහස් නැති ජාතියක්නේ. හැමදේම ණයට දෙනවා, පිනට දෙනවා. මිනිසුන්ට ස්වශක්තියෙන් නැගී සිටින්න, ස්වාභිමානයෙන් නැගී සිටින්න, පතම වටේ තියෙන දේවල් ධනේ බවට පත් කරගන්න අපට කියලා දුන්නේ නැහැ. ඉතින් අපි මේක අධ්‍යාපන ඇමතුමා ගෙනල්ලා මේ උමන්දාවගේ මොඩල්ස් ළමයි ගෙනල්ලා මෙතන ට්‍රේනින් කරවන්න. ඒකනේ වෙන්න ඕනේ. ගොවියා දුප්පත් නා. ගොවියාගේ පුතා දුප්පත් ගොවියෙක් වෙන කැමති වෙනවද? කවදාකවත් වෙන්නේ නැහැ ඒක. ගොවියා දුප්පත් වෙන්නේ ඇයි? ප්‍රාථමික නිෂ්පාදනය වෙළඳ පොළට යවන නිසා. සෝ අපි මේ ප්‍රාථමික නිෂ්පාදනය යවන්නේ නැතුව අපි අඹ වලින් ජෑම් හැදුවා, වට්ටක්ක වලින් ජෑම් හැදුවා, ගොරක වලින් ජෑම් හැදුවා, සියලුම දේවල් වලින් නිෂ්පාදනය කළා. මඤ්ඤොක්ක වලින් පිටි හැදුවා, ඒවෙන් බිස්කට් හැදුවා. එතකොට අපි අර පිටි රටින් ගෙනල්ලා කන බිස්කට් වලට වඩා ඒව රහයි කියලා අපිට තේරුණා. ඉතින් මෙහෙම වෙනකොට අපිට අර කලින් නොතිබිච්ච කෑම ලොකු වට්ටෝරුවක්, කෑම වර්ග දහස් ගාණක් ලිස්ට් එකක් අපි හැදුවා. ඒ වගේ බීම වර්ග, රස කැවිලි වර්ග සිය ගණන්. මං හිතන්නේ ලංකාවේ අනුරාධපුර යුගයෙන් පස්සේ බිහිවෙච්ච විශාලම ආහාර එකතුව උමන්දාවෙන් බිහි කරා.
දැන් ඔබ වහන්සේ කොහොමද ওই දේවල් හොයාගත්තේ? සොයන්
වද්දේට යෙදුනද? සොයන් වද්දේයන් නෙමෙයි, අපිට විශාල කණ්ඩායමක් ඉන්නවා. මේක මගේ තනි වැඩක් නෙමෙයි. එපේ මේ වැඩපිළිවෙලත් එක්ක බද්ධ වෙච්ච දහස් ගාණක පිරිසක් ලංකාවේ ඉන්නවා. එළියනුත් ඒ වගේ දහස් ගාණක් ඉන්න, ඔක්කොම එකතු කරලා ලක්ෂ ගාණක්. මේ අයගේ ඔක්කොම අදහස් අපි එකතු කරනවා. කාගේ වුණත් අදහස හොඳ නම් හොඳයිනේ.
එහෙමයි.
ඒතර මේ හොඳ අදහස් තියෙන අය විවිධ නිෂ්පාදන කරන කෑම හදනවා, කෑම හොයා ගන්නවා. දැන් අපි කෙසෙල් බඩවලින් හදනවා සූ කිරි එකක්, කැන්ඩි. පැපොල් වලින් කැන්ඩි හදනවා සූ කිරි. දැන් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඉතින් මම අහන්නේ මේ පිටරටවල් වලින් ගේන එක අපිට නවත්තන්න බැරිද? පුළුවන්. නව අදහස් නැහැ. අදහස් මැරිච්ච જાතියක්. ඇයි අදහස් මැරුනේ? දේශපාලඥයාව අපි තෝරන්නේ අපිට වැඩියෙන්ම පිනට දෙන එක තමයි. අපිට පිනට දෙන්නේ කොහෙද? ණයට අරගෙන. මේක අපිට තේරුන්නේ නැහැ. දැන් මේකේ හොඳටම උග්‍ර වෙලා සිහි මූර්ජා වෙලා ඉන්නේ. දැන් තේරෙනවා. දැන් අපි පොඩ 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 උත්සාහ ගන්න ඕන. කපේ කකුල් දෙකෙන් නැගිටින්න. දැන් අපි දල් ලොකු ලෙඩක් හැදිලා මාස ගාණක් ඇඳේ හිටියාම විශාල උත්සාහයක් කරනවා කකුල් දෙකෙන් නැගිටලා එළියට බහින්න. උණක් හැදිලා හිටියා. අන්න ඒ වගේ අපි එළියට එන්න ඕන. මම තරුණ පිරිසට ආරාධනා කරන්නේ රටේ කෘෂි නිෂ්පාදන වලින් අපි ගමන ආරම්භ කරන්න ඕන.
දැන් මම දකිනවා ඔබ වහන්සේ බොහොම අපූර්වතම ආකාරයකට මේවා මේ ජනතාව අතරට ගෙනියනවා. මේ ආකර්ෂණීය ආකාරයට නිල් කටරළු බත්, එතකොට යම් රස කැවිලි වර්ග
සිය ගාණක් හදන්න පුළුවන්, දහස් ගාණක්.
මේවා මේ අමුතු දේවල්, අමුතු සංකල්ප. මේවා කොහොමද හාමුදුරනි යම් කිසි කණ්ඩායමක් පරිශ්‍රණයට ලක් කරනවද?
ඇත්තටම අපේ පරිශ්‍රණ කණ්ඩායමක් ඉන්නවා. මමත් ඉන්නවා ඒකේ පරිශ්‍රණ කණ්ඩායම. ඒගොල්ලෝ හැමතිස්සෙම මේ අපි මෙතන කතා කරනකොට ඒගොල්ලෝ පරීක්ෂණ කරනවා. දැන් අපි මේ චාරිකා විර කළා කියනකොට ඒගොල්ලෝ කෑම ජාති 100ක් විතර අලුතෙන් හදලා.
ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන්ද සම්බන්ධ
වෙන්නේ? ස්වේච්ඡාවෙන්, ඔක්කොම ස්වේච්ඡාවෙන්. වෛද්‍යවරු, උපාධිධාරීන් ඔක්කොම ඒගොල්ලෝ අපේ තියෙන විශ්‍රාමික ගම්මානයක්, රිටයර්මන්ට් හෝම්. එතකොට ඒගොල්ලන්ට අපි ඉඩමක් දෙනවා රිටයර් වුණාන් පස්සේ. එතකොට ඒගොල්ලෝ රිටයර් වෙලා ගෙයක් හදාගෙන ඒක පදිංචි වෙනවා. පදිංචි වෙලා ඒගොල්ලෝ උමන්දා වෙනුවෙන් සේවය කරනවා. ඒගොල්ලෝ හොයනවා. පරීක්ෂණ කර කර කෑම හද හද හොය හොය උඟක් දැනුම තියෙන පිරිසක් අපි වටා ඉන්න දහස් ගාණක් මං හිතන්නේ. ඒ කට්ටියගේ උදව්වත් මගේ සහයෝගය මේ ඔක්කොම අපි එකතු වෙලා හිතා ගන්න බැරි කෑම හදනවා. දැන් ඇත්තටම මටත් හිතා ගන්න බැ මේවා මෙන ග්‍රහ ලෝකයකද අපි මේ ඉන්නේ කියලා හිතන සමහරලාට ඒ කෑම වෙස දැක්කහම. ඒවා අපි වෙන ලෝකෙ වෙන රටක දැකලත් නැහැ. ඒ කියන්නේ අපිට බැරි කමක් නෙවෙයි තිබුණේ, උත්සාහ නැති කමක්, කම්මැලි කමක්. එතකොට ලංකාවේ මිනිස්සු හරි ස්කිල්ෆුල් නේ, දක්ෂතාවල් ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ට තියෙන්නේ පොඩි අර පුෂ් කරන්නේ නැහැ කවුරුවත්.
ඇත්ත. දැන් අපි මේ රටේ ජීවත් වෙනකොටත් දකිනවා විවිධ ජාතීන් අතර ශ්‍රී ලාංකිකයන් කොච්චර දක්ෂද කියලා.
ඒ දක්ෂකම මතු කරන්නේ නැහැ කවුරුවත්. දැස අපි කලේ මේ අපි අතර හිටු මිනිස්සුන්ගේ දක්ෂකම් ටික එළියට ගත්තා. ඒ එළියට ගත්තාම කෑමද, බීමද, කෘෂිකර්මාන්තයද, තාක්ෂණයද, දැන් අපි අලුතෙන්ම කැරුහුණු විශ්වවිද්‍යාලයයි නර්ඩ් ආයතන එකතුව උමන්දාව එකතු වෙලා පරීක්ෂණයක් කරනවා බයෝගෑස් වලින් වාහන දුවන්.
කලින් අවශ්‍යතාව.
කලින් අවශ්‍යතාව. තාක්ෂණය මතු කරගන්න ඕන, අලුත් දේවල් සොයන්න ඕන. මහා කම්මැලි අලසව නිදිගත් ජාතියකට දැඩි ගහපු වේවල් පහර.
දැන් එතකොට හාමුදුරනේ කොහොමද පිරිස් සම්බන්ධ කරගන්නේ මේ සංකල්පය තවදුරටත්?
දැන් ඒ අපේවා ඔක්කො අපි හැදුවේ මොඩල් එකක්. අපට ඕනේ මේක විකුණන්න නෙමෙයි, මේක බෙදලා දෙන්න. ඒ නිසා අපි අදටත් කියන්නේ අපි ළඟ කෑම වර්ග දහස් ගාණක් තියෙනවා. අපි මෙතන සාකච්ඡා වෙනකොට උමන්දාවේ 100ක් විතර දැනුත් ඉගෙන ගන්නවා. ඕන කෙනෙකුට එන්න පුළුවන්. දුරකථන අංක වලට කතා කරලා අපි සම්බන්ධ වෙලා උමන්දාවට ඇවිල්ලා ඒ කෝස් එකකට එකතු වෙන්න පුළුවන්.
ඒ කියන්නේ ඒවා සියල්ල නොමිලේද?
සියල්ල නොමිලේ. කෑම බීම ඔක්කොම නොමිලෙ දෙන්නේ. නොමිලෙ දීලා නොමිලෙ උගන්නලා නොමිලෙ එළියට දානවා. ඒතර ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න. ලංකාවේ ගස්වල කොස් නැති වෙන්නේ නැහනේ. දෙල් නැති වෙන්නේ නැහනේ. පොල් නැති වෙන්නේ නැහනේ. ඉතින් වෙන සම්පත් මොකටද? ආය අමුතුවෙන් බැංකු ණය ගන්න ඕනේ ඒ ටික තියෙද්දි. ඒ තමයි අපිට තියෙන බැංකු ණය. ගහේ හැදෙන කොස් ටික, පොල් ටික, සංචිත. අපි මේවෙන් වැඩ ගත්තේ නැහැ. ඉතින් අපි ඒක සාර්ථකව කළා. දැන් අපි ළඟ ව්‍යවසායකවම ඉන්නව 1000කට කිට්ටුවේ.
හඳයි. දැන් SBS සිංහල සේවය සමස්ත ඔස්ට්‍රේලියාවට මැහෙන එකම සිංහල ගුවන් ඉදිරි සේවය විදිහට මේ සිදු කරන සාකච්ඡාව ඔස්ට්‍රේලියාවේ කුමන හෝ ප්‍රාන්තයක සිටින ඔබට බොහොම අපූර්වට උකහා ගන්නට, තවදුරටත් දැනුවත් වන්නට හැකියාවක් ලැබෙනවා. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ මේ වෙනකොට ඔස්ට්‍රේලියාවට වැඩම කරලා සිටින ශ්‍රී ලංකාවේ උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ සමගින්. උන්වහන්සේ SBS සිංහල මැතිරියට පැමිණලා සිටින්නේ. අවසර හමුදුරනේ, මං ටිකක් ඔබ වහන්සේගේ අදහස් දැනගන්න කැමති. මේ වගාව කෘෂිකර්මය සම්බන්ධව මීට කලින් රාජ්‍ය සිදුන් රාජ්‍ය මැදිහත්වීම් සහ විවිධ සංකල්ප පිළිබඳව අපි ටිකක් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ අතීතයට ගියොතින් අපි දන්නවා 1965 වර්ෂයේදී ඩඩ්ලි සේනානායක අගමැතිතුමා වගා සංග්‍රාමයක් ආරම්භ කළා, රට පුරා ගොවි හමුදාවක් ඇති කළා. ඊට පස්සේ මැතිණියාව 1973 වසරේ
මම දේශපාලනේ මං චාද දෙන්නේ නැහැ, මැතිණිය ගෙනියපු වැඩපිළිවෙල දිගට ආවනම් මෙහෙම සාගතයකට මෙහෙම කඩා වැටීමකට අපි මුහුණ දෙන්නේ නැහැ.
එතුමිය වගා සංක්‍රමයක් ආරම්භ කළා. හැබැයි ඊට පස්සේ අපි දැක්ක විවිධ ස්වාමින් වහන්සේලා පවා, ඔබ දන්නවා අතුරුලී රතන ස්වාමින් වහන්සේ ග්ලයිෆොසෙට් වලට විරුද්ධව කාබනික වගාවට යොමු වෙමින් විශාල ව්‍යාපාරයක් අරගෙන ගියා. ඊට පස්සේ අපි දකිනවා හරිත දයක් කියලා ගෙවතු වගා පටන් ගත්තා, තරුණ වගා අරගලය කියලා එකක් පටන් ගත්තා. ඊට පස්සේ කාබනික මේ ගොවින් රජුන් කරවන කාබනික වගා සංක්‍රමණය ආරම්භ කළා. හැබැයි අවසාන වශයෙන් රජාට යන්න වුණා. මේ වගේ
ආරම්භ කළාට
පටන් ගත්තට මොකද වුනේ?
හරි, ඒකට හොඳ කතා කරන්න. ඒකට හේතුව ෆිලොසොෆිකල් බේස් එකක් නැතුව පටන් ගන්න. ඡන්දෙ දිනනනේ කෙටින්කොත් ඔක්කොම කොල්ල තියෙන්නේ. අපි ඡන්දෙකට කරපු එකක් නෙමෙයිනේ, සමාජීය අවශ්‍යතාවය තේරුම් ගන්න කරපු එකක්. ඒතර අපි මේ කුෂි වගා සංගාමේ අපි නිකන් ආරම්භ කරේ නැහැ. මේකට අවශ්‍ය දාර්ශනික පසුබිම, ඒ දාර්ශනික පසුබිම හදලා තියෙන්නේ. එතකොට කාට හරි කුෂිකර්ම එපා වෙච්ච ගමන් එතනින් එහාට ගැඹුරු දහමක් සාකච්ඡා ඉදින් එහාට ආරම්භ කරනවා. ඕන වෙනකම් කුෂිකර්ම කරනවා. දැන් පැහැදිලිද? දැන් අපි ওই ඡන්ද කාලයට කරන්නේ වට එහෙම දාර්ශනයක් නැහැනේ. නිකන් අරෙන් මෙහෙන් ඒ කාලයට කරා ඡන්දේ ගත්තා දිනුව පාර්ලිමේන්තු ගියා ගොවි අරගලේ මතක නැහැ. දැන් හැමදාම උනේ ඒකනේ. ඉතින් අපිට එහෙම කලබලයක් නැහැ, දිනන්න හදිස්සියකුත් නැහැ. මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරනවා. ඇත්තටම කුෂිකර්මයට වඩා ඔළුව වෙනස් කරනවා. ඒ කියන්නේ අර්ථය ධර්මය දෙකම ලැබෙන්න ඕන.
දැන් ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේ මේ ආරම්භ කරපු මේ වගා සංග්‍රාමය කියලා අපිට ඇත්තටම කටපුරා කියන්න පුළුවන් මේ අලුත් සංකල්පය, කොහොමද දැන් මෙතනින් යම් පුහුණුවක් ලබා ගන්න කෙනෙක් එළියට ගියාට පස්සේ මේ දේවල් දිගටම ක්‍රියාත්මක කරනවා නම් ඔවුන් රැක බලා ගැනීමක් සිදු කරනවද? ඔවුන්ගේ වෙළඳපොළ ආර්ථිකයක් සඳහා උදව්වක් ලබා දෙනවද?
අපි කරන්නේ උමන්දාව දැනට තාවකාලිකව, ඇත්තට මේක ආණ්ඩුවකින් කරන්න ඕන වැඩක්, මට මේ තනියෙන් කරන්න අමාරුයි. අපි දැනට උමන්දාව හරහා ඒගොල්ලන්ගේට පොඩි වෙළඳපොළක් හදලා දීලා තියෙනවා. ඒතර මූලික දේවල් ටික ඒගොල්ලන්ට අපිට වේවා විකුණලා දෙනවා, ඒගොල්ලන්ගේ නිෂ්පාදන. ඉතින් දැන් අපි ඉදිරියට තව මේවා දියුණු කරන්න ඕනේ. ඉතින් මේව රජයේ අනුග්‍රහය ලැබෙනවා නම් අපිට තවත් මේව දියුණු කරන්න පුළුවන්. එතකොට දැන් අපේ තව තියෙන වැඩිහිටි දිවිසරු කියලා ව්‍යාපෘතියක්. ඒ කියන්නේ ගොඩක් අවුරුදු 40-50 වුණාන් පස්සේ ඔය අම්මල ගෙවල් වලනේ ඉන්නේ. ඒගොල්ලෝ විවිධ දක්ෂතා තියෙනවා. පැදුරු වියන්න පුළුවන්, රේන්ද වියන්න පුළුවන්. අපි මේ කට්ටිය එකතු කරනවා. එකතු කරලා ඒගොල්ලන්ට ඒ ගෙවල් වල නිෂ්පාදන කරගන්න කියනවා. කරගන්න කියලා අපි ඒගොල්ලන්ට වෙනම පොඩි ඔන්ලයින් මාකට් එකක් හදලා දෙනවා. මොකද ඒගොල්ලන්ට තාක්ෂණ දැනුම නැහැනේ. එතකොට ඒගොල්ලන්ට ඔන්ලයින් මාකට් හදලා දීලා ඒගොල්ලන්ගේ නිෂ්පාදන සමාජයට හඳුන්වලා දීලා ඒක රටේ හොඳ වැඩක් කරනවා නම් ඇත්තටම ඉතින් ඕක ආණ්ඩුවක් කරන්න ඕන වැඩ.
ස්වාමින් වහන්සේ, මම ඔබ වහන්සේගෙන් ටිකක් අතුරු ප්‍රශ්නයක් අහන්න කැමතියි. මොකද ඔබ වහන්සේගේ වීඩියෝ පට, එතකොට මේ උමන්දාව ප්‍රවර්ධන වැඩසටහන්, විවිධ රූපවාහිනී වැඩසටහන් මම දැකලා තියෙනවා. එතනදී මගේ හිතට ආපු දෙයක් මම මේ අහන්නේ. මෙතනදී මම කිසිසේත්ම ඔබ වහන්සේගේ මේ අලුත් සංකල්පය අවතක්සේරු කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ හිතට නැගෙන ප්‍රශ්නයක්. අපි බැලුවොත් එහෙම ඔබ වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ කියපු මූලික සංකල්පයක් තියෙනවනේ, මහණෙනි සංචාරයේ යෙදෙන්න, ගෘහීය වෙන්න එපා, එක තැනක නතර වෙන්න එපා. මොකද එක තැනක නතර වුණොත් අපි උත්සාහ කරන යම් යම් දේවල් රැස් කරගන්න, අතර පයට අඩු ගන්න, උයන්න පිහන භාජනයක් හරි අපි එකතු කරගන්න, අමතර වස්ත්‍රයක් හරි අපි තියාගන්න උත්සාහ කරනවා. නමුත් එයත් මගහැරීමේ පරමාර්ථය තමයි බුදුරජාණන් වහන්සේ කලේ චාරිකා කරන්න, ධර්මයේ ප්‍රචාරය කරන්න කියලා. එතකොට දැන් මේ ඔබ වහන්සේ එක තැනකට එකතු වෙලා අලුත් සංකල්ප බිහි කරමින්, තාරුණ්‍ය එකතු කරගනිමින් මේ අලුත් ගමනක් යනවා සංඝයා වහන්සේ නමක් විදිහට. එතකොට ඝට්ටනයක් සිදු වෙන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේගේ මූලික සංකල්ප සහ බුහන්සේගේ නව සංකල්ප අතර?
ඔව්, ඇත්තටම ධර්ම එක නම් ඝට්ටනයක් වෙන්න බෑනේ. බුදුහාඳුරගේ මූලික සංකල්පය කොහොමද? මනසින් නොබැඳී සිටීම. අපි අත්තරීම කොහම අපි තන ගෙදර තියෙන කෝප්පෙ ගිහිල්ලා අතහැරලා දානවා. ඒක නෙමෙයි කිව්වේ, කෝප්පෙ තියෙන තැන තියෙන නේ, ඒකට ඇටැච් වෙන්න එපා. සම්පත් කොච්චර තිබ්බත් කමන්නේ නැහැ, ඇටැච්මන්ට් එකක් නැත්තම්. කොච්චර තිබ්බත් බැඳෙන්නේ නැති වුණා නම් එච්චරයි. මේ බැඳුනහමනේ මානසිකව වේදනාව හටගන්නේ. ඒ වේදනාවනේ අපි කියන්නේ අදීනමය කියලා. ඉතින් ඒ වේදනාව තේරුණහමනේ ගැලවෙන්න අවශ්‍ය කරන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ මැසේජ් එක. ඉතින් මේ මැසේජ් එක තේරුම් ගන්න ක්‍රියාකාරකම් නොකර බෑ. දැන් මුළු බුද්ධ ආගම වචන තුනයිනේ, ආස්වාදයේ ආදීනවේ නිස්සරණය. ආශාදය කියන්නේ මොකද්ද? ජීවිතේ විඳින එක. ජීවිතේ විඳොත් තමයිනේ විඳවීමක් තියෙන බව තේරෙන්නේ. විඳවීමක් තියෙන බව තේරුම් ගත්තොත්නේ ගැලවෙන්න උමනාවක් ඇති වෙන්නේ. ඉතින් පළවෙනිම කරන්න ඕන දේ මොකද්ද? විඳින්න ඕන. කාලා බීලා ඇවිදලා කියලා දකින්න ඕන. එතකොට තමයි තේරෙන්නේ මේක ඇත්තද බොරුද කියලා තේරෙන්නේ. ලාංකීය බෞද්ධ සමාජය බුද්ධ ආගමේ මූලික සංකල්ප නිවැරදිව තේරුම් අරන් නැහැ. ජෛන සංකල්ප ගොඩක් තියෙනවා. මේගොල්ලෝ අත්හැරීම කියලා කියන්නේ ඔක්කොම අතහැරලා කැලේකට ගිහිල්ලා ඉන්න එක. මම මේකට උදාහරණයක් කියනවා සූත්‍ර පිටකේ. බුදුහාමුදුරු හැම වෙලේම හාමුදුරු කෙනෙක් වෙන සංයුත්නිකයි තියෙන්නේ. ඇයිලු උන්වහන්සේ මේ තනියෙන් ජීවත් වීම හා දෙවැන්නේක් ගැන සිටින් ප්‍රශ්න කරනවා. එතකොට අහන තනියෙන් ඉන්නවා කියන්නේ මොකක්ද? ඒතර උන්වහන්සේ කියනවා තනියෙන් ඉන්නවා කියලා කවුරු හරි තියෙන ඒවා ඔක්කොම අතහැරලා දාලා අරහෙට මෙයාට පුබ් දීලා එහෙම කළා කැලේකට යනවා. කැලේකට ගිහිල්ලා අර දීපු දේවල් නැති වෙච්ච දේවල් ගැන කල්පනා කර කර ඉන්නවා. එතකොට කියනවා මිගජාල සූත්‍රයේ තියෙන මිගජාල මම කියනවා එයා අත්තරපු කෙනෙක් නෙමෙයි. එයා ළඟ දෙවැන්නෙක් ඉන්නවා. කවුද දෙවැන්න? අර අත්තරලා මතක් කර කර ඉන්න කුණුගොඩවල් ටික. සියල් ඇති පන්සලක ගමක සියල් ඇති පන්සලක භික්ෂුනාංශ කෙනෙක් ඒ විදිහටම වෙලා මහාන වෙලා අර අත්තරපු ඒවා අත්තරලා දාලා නිදහසේ ජීවත් වෙනවා. එතකොට අහනවා මිගජාල මේ භික්ෂුවරු දෙන්නගෙන් අත්තරලා තියෙන කවුද කියලා. අර කැලේ ඉන්න හාමුදුරුවෝද ගමේ ඉන්න හාමුදුරුවෝද? අර භික්ෂුව කියනවා ස්වාමීනි හරියටම අත්තරලා තියෙන්නේ අර ගමේ ඉන්න භික්ෂුව. ඒ තමයි බුද්ධ ආගමේ අත්තරීම. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපේ ආච්චිල දන්න බුද්ධ ආගමයි ත්‍රිපිටකයේ බුද්ධ ආගමයි දෙකක්. ඇවිදින්නන් අතරින් ශ්‍රේෂ්ඨ කවුද? ඇවිදින්න අතරින් ශ්‍රේෂ්ඨ භික්ෂුව. දෙපා අතරින් ශ්‍රේෂ්ඨ කවුද? දෙපා ඇත්තවුන් අතරින් ශ්‍රේෂ්ඨ බුදුන් වහන්සේ බුදුන්. දෙපා ඇත්තවුන් අතර බුදුන් ශ්‍රේෂ්ඨයි, ඇවිදින්නන් අතර භික්ෂුව ශ්‍රේෂ්ඨයි. භික්ෂුනාංශේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ගොඩක් ඇවිද්දොත්. චාරිකාවේ යෙදෙන්න ඕන. ඒ චාරිකාවේ යෙදෙනවා කියන්නේ මේ පිස්සුවැටල් වගේ හැමතැනම දුවන එක නෙමෙයි. අවශ්‍යතාවය මත උවමනාවල් තේරුම් ගන්න ඕන. ඒ වගේම තමන්ගේ රටට ජාතියට විපතක් වෙලා නම් එතකොට ඒකට ගිහිල්ලා පිහිටක් වෙන්න ඕන. ඒක මහාන වෙලාද ගිහි දෙක දැන් මේ රටවල ළිනයෙන් අපි ඉන්නේ. මේ අපි දැන් අපේ රටේ සැලලෙන් අපි ඉගෙන ගත්තා. අපි විශ්වවිද්‍යාලෙ ගියා. අපි නොමිල බෙහෙත් ගත්තා. ඉතින් අපේ යුතුකමක් තියෙනවා අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න ඕන. එතකොටනේ අපි ණය නැත්තේ දෙගොල්ලන්ටම. නැත්තම් අපි මේ මහ පොළොවට ණයකාරය වෙලානේ මහ පොළොවේ වැළලෙන්නේ. මං කැමතිද මේ මහ පොළොවට ණයකාරයෙක් වෙලා මේ මහ පොළොවේ වැළලෙන්න? මම ජීවිත කාලෙම කාලා තියෙන හාල් කිලෝ 5000ද මම 20000ක් දීලා තියෙනවා. මම අහලා තියෙන බණ 100ද මම බණ 1000ක් කියලා තියෙනවා. එතකොට මං ණයකාරයෙක් නෙමෙයි. ඉතින් මේ විදිහට මුළු සමස්ත සමාජයේම හිතනවා නම් කිසිම දේශපාලඥයෙක් හිටියත් නැතත් අපිට දිනු වෙන බැරිද? පුළුවන්.
ඇත්තටම අපි මේ ඉන්නේ විශ්වයත් එක්ක ලොකු ගනුදෙනුවක.
අනිවාර්යයෙන්.
ඔබ වහන්සේ දැන් එතකොට මේ සංචරණය ගැන චාරිකාවේදීම පිළිබඳව ටිකක් කතා බහ කරපු හින්දා මම කැමැති ඔබ වහන්සේගේ ඕස්ට්‍රේලියානු චාරිකාව පිළිබඳවත් එහි අභිමතාර්ථ පිළිබඳවත් ටිකක් කරුණු දැනගන්න. මොකද්ද ඔබ වහන්සේගේ මෙවර චාරිකාව?
ඇත්තටම අපි හැම අවුරුද්දකට දෙකකට සැරයක්ම අපේ ඕස්ට්‍රේලියාව විශාල පිරිසක් ඉන්නවා ධර්ම ශ්‍රවණය කරන උමන්දාව ගොඩක් එකට උදව් කරන්නේ පිටරට අය. දාන බාරගෙන හදන ඒවා බුද්ධ ප්‍රතිමා චෛත්‍ය අපේ අලුත්ම ව්‍යාපෘති තමයි අපි උමන්දාවෙන් රෝහලක් හදනවා. රෝහල මහෞෂධ රෝහල. මේක අපි අපේ උමන්දාවට අයිති ඉඩමක හදලා අපේ වියදමින්ම හදනවා. මිනිස්සු එකතු කරගෙන මේක හදලා මේක ආණ්ඩුවට දෙන්න
හදන්නේ.
ආණ්ඩුවෙන් ගන්න නෙමෙයි, ආණ්ඩුවට පරිත්‍යාගයක්. ඒකේ ආණ්ඩුව කරන්න ඕන මේ ස්පිරිතාලේ අපි හදලා දුන්නා මේක ලස්සනට පවත්වගෙන යන්න ඕන. ඉතින් අපේ දැන් අපි හැමෝගෙම ඉල්ලන්නේ මේවට උදව් කරන්න. විශේෂයෙන් ලංකාව මං කියන්නේ දිනු කරන අවුරුදු 10ක් විතර කාලයක් යන්නේ නායකයෙක් නැති රටක්නේ. රජා මැරිච්ච රට අරාජික වෙලා තියෙන. ඒ දේශපාලනයෙන් තොරව අපි නායකත්වයක් සපයන්න ඕන. සපේලා අපි ඒකට තමයි මේ පසුබිම හදන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ අවුරුදු 2000 ගානකට කලින් ඉවල මේකමනේ කරේ. නැත්තම් 18 කුලයක් ගේන්නේ නැහැනේ සිල් ගන්න ඉන්දියාවේ. දක්ෂ වෘත්තිකයෝ ගෙනල්ලා ඒ වෘත්තිකයෝ ලව්ව අපේ අය ට්‍රේනින් කෙරෙව්වා.
උන්වහන්සේ හොඳ අධ්‍යයනයක් කළා තමයි ලතියි.
අධ්‍යයනයක් කළ ඉවෙල කරේ ඒක. ඒ කරන අතරේ තමයි ආගම ව්‍යාප්ත කරේ. නැතු කවුද එකතරේට පාගම පිළිගන්නේ? කාටද මොකක්ද උමනාව එහෙම පිළිගන්න තියෙන? මිනිස්සු මොකක් හරි දෙයක් පිළිගන්නේ ඒකත් එක්ක බද්ධ වෙච්ච තව ජාලයක් නිසා. දැන් උමන්දාව මිනිස්සු පිළිගත්තේ මිනිස්සුන්ගේ ජන ජීවිතය යහපත් වෙච්ච නිසා. ඒ නිසා අපි මේ රටවල ඉන්න හැමෝටම ආරාධනා කරනවා ලංකාවට ආවම අනිවාර්යෙන් ඕගොල්ලෝ නරඹන එක තැනක් බවට උමන්දාව පත් කරගන්න.
අවසාන වශයෙන් මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති ඕස්ට්‍රේලියානු වාසී සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔබ වහන්සේට යමක් පවසන්න තියෙනවද?
ඔව් මම කියන්නේ දැන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්න අයට හොඳ දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ ගමේ ඉන්න නෑදෑයෝ ඉන්නෝනේ. මේ නෑදෑයන්ගේ ඔළුව සුද්ධ කරවන එක. මොකද අපේ රටේ මිනිස්සු ලංකාය මිනිස්සුන්ගේ විදිහ තමයි පිටරටින් කවුරුහරි කිව්වොත් තමයි අහන්නේ. බණ අහන්නෙත් මෙහෙන් කිව්වොත්. එතකොට උමන්දාව ව්‍යාපෘතිය රටේ කර්මාන්ත විප්ලවයක් ඇති කරන්න, ආර්ථික සංවර්ධනයකට මිනිස්සුන්ගේ මනස ප්‍රබෝධමත් කරන්න අපි හදපු දේ මේ ඉන්න අය ඒක බලලා අහලා ඒගොල්ලන්ට කියන්න පුළුවන්, ඔගොල්ලොත් යන්න, ඔගොල්ලෝ බලන්න, බලලා මේකෙන් යමක් ඉගෙන ගන්න. උමන්දාව කිලෝමීටර් 3ක් දිගයි. විශාල ලංකාවේ තියෙන විශාලම බෞද්ධ මධ්‍යස්ථානය. ඉතින් ඒකේ ඇවිදින්නම යනවා දවසක්. ලංකාවේ තියෙන විශාල කාබනික ගොවිපළ. ඒ වගේම මේකේ දවසක 100 ගාණක් වැඩ. උදේ අපි උදේ 4ට නැගිටින්නේ. රෑ 10 වෙනකන් අපි ඔක්කොම වැඩ. එහෙම කළායින් පස්සේ අපිට පොඩි කාලයකදී අවුරුදු 6කදී ඔක්කොම හැදුවේ. අවුරුදු 6කට කලින් පාළු වෙච්ච ඉඩමක්.
ඒ කෙටි කාලයක් ඇතුළත එච්චර ප්‍රගතියක් ලබා ගැනීම
නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. අපට දේශපාලඥයා හා රටට අවශ්‍ය කරන වැඩපිළිවෙල මිනිස්සු කවුරුත් අතින් උනේ නැහැ. මෙතනින් වැඩපිළිවෙල යනකොට මිනිස්සු වල මේකට උදව් කළා. සමහරු ශ්‍රමයෙන් උදව් කළා, ධනෙ නැති කට්ටිය. සමහරු ධනෙ ගෙනල්ලා දුන්න කෝටි ගණන් ගෙනත් දීලා කිව්වා මේවා හදන්න, මේවා හදන්න. ඒව අපි ඒව ඔක්කොම යොදාගෙන ඒව හරියට අර පරිස්සම් කරගෙන මේ වැඩේ ලස්සනට කළා. මං හිතන්නේ අපිට තව අවුරුදු 5ක් හෝ 10ක් මේ ව්‍යාපෘතිය දුවා ගත්තොත් මේ රටේ විශාල හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ උමන්දාව.
අපි සුබපැතුම් එකතු කරනවා. ඒ වගේම ඔබ වහන්සේගේ මේ අනවරත ක්‍රියාවලියට තවත් ධෛර්ය ශක්තිය ප්‍රාර්ථනා කරනවා හාමුදුරනේ. උමන්දාව බෞද්ධ විශ්ව ගමානේ නිර්මාතෘ සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ මේ වෙනකොට ඔස්ට්‍රේලියාවට වැඩම කරලා සිටින්නේ. ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරිවල සංචරණයේ යෙදමින් මේ අලුත් උමන්දාව කියන සංකල්පය පිළිබඳව සාකච්ඡා කරමින්, ඒ වගේම අපේ බෞද්ධ ජනතාවට අවශ්‍ය ඒ බෞද්ධ ඥානනය වැඩිවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දේශනාවලට සම්බන්ධ වෙමින් මේ කාලය ගත කරන්නේ. ඉතින් ඒ අතර තුරේදී තමයි SBS සිංහල සේවයට මේ ආකාරයෙන් උන්වහන්සේ මැදිරියට වැඩම කළ මේ උමන්දාව කියන සංකල්පනය හරහා ශ්‍රී ලංකාවේ තාරුණ්‍ය ආකල්පමය වෙනසක් සිදු කරන්නට උන්වහන්සේ ඇතුළු පිරිස සිදු කරන මේ ක්‍රියාදාමය පිළිබඳව කතාබහ කරන්න සම්බන්ධ වුණේ. හාමුදුරුවනේ, අවසාන වශයෙන් ඔබ වහන්සේට සඳහන් කිරීමට අවස්ථාවක් තියෙන උමන්දාව සමග සම්බන්ධ වෙන ආකාරය පිළිබඳව අපේ ජනතාවට.
උමන්දාවේ ගොඩක් අපේ තියෙන්නේ සමාජ මාධ්‍යවල. ඉතින් Facebook ජාලයට ගියාම උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය කියලා ටයිප් කරයින් පස්සේ ඒක ටෙලිෆෝන් නම්බර්ස් අවශ්‍ය සියලු තොරතුරු තියෙනවා. එහෙම නැත්නම් Siri සදහම් ආශ්‍රමය. එතෙන්ට ගිහිල්ලා බැලුවත් සියලු තොරතුරු, දුරකථන අංක, ඊමේල්, ඒවා දානමාන වලට සම්බන්ධ වෙන විදිහ, එතන තියෙන ව්‍යාපෘති වලට, විවිධ දේවල් වලට, එතන තියෙන පින්කම් වලට සම්බන්ධ වෙන හැටි, කුසිකර්ම වලට වැඩවලට එකතු වෙන හැටි, ඒ වගේම ට්‍රේනින් වැඩසටහන් වලට එකතු වෙන විදිහ, මේ ඔක්කොම හොයාගන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරන මේවා බලලා මේවට සම්බන්ධ වෙලා උදව් කළා ඔගොල්ලොත් ඔගොල්ලන්ගේ යුතුකම ඉටු කරන්න.
අපි ඔබ වහන්සේට ගෞරවපූර්වකව ස්තුතිය පළ කරනවා මෙවර සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ, එහෙමනම් අවසරයි.
හොඳයි.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.